අවරපිස ගරු සුනිල් හඳුන්නේ නැත්තේ
ගරු නියෝජකතානායකතුමනි විශේෂයෙන්ම ක්‍රීඩා මාත්‍යතුමා විසින් අද ඉදිරිපත් කළ තියෙන මේ රෙගුලාසි විදේශයන් පිළිබඳව අදහස් දක්වද්දී මූලික ප්‍රශ්නේ පැනලා ගින්නේ මේ ක්‍රීඩාව දේශපාලනීකරණය වීම. එතකොට අනිකුත් විෂයන් ගත්තොත් වැඩිහිටියන් ළමයින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඇයි ඒ වගේ දේවල් මෙච්චර දේශපාලනීකරණය වෙලා නැත්තේ? වැඩිහිටි ලේකම් කාර්යාලේ තියෙනවා. ළමා කාර්යාංශය තියෙනවා. ආබාධිතින් සඳහා වන මහ ලේකම් කාර්යාලේ තියෙනවා. කවුරුත් ලොකු තරගයක් නැහැනේ ගරු නියෝජකතානායකතුමනි. මේ ඇයි මේ ක්‍රීඩාවට මේ තරම් ඇල්මක් උනන්දුවක් තියෙන්නේ? ඒකට හේතුව දේශපාලනයයි ක්‍රීඩාවයි මුදලුයි සම්බන්ධ නිසා. දැන් පොදු ව්‍යාපාර කාර්ක සභාවේ කෝප් කමිටුවේ අපි වෙනත් විෂයන් ගැන කතා කරනකොට රුපියල් වලින් කතා කරන්නේ ලක්ෂ ගණන්. වැඩිහිටි ලේකම් කාර්යාලේ කතා කරන්නේ වැඩිහිටියන්ට රුපියල් 2000ක් වෙන් කරපු එකෙන් රුපියල් 100ක් කපාගත් එක ගැන. ඒ වේදනාව. රුපියල් 100ක් කපා ගැනගෙන අපි කතා කරන්නේ. සමහර ආයතන තියෙන අපේ වෙන් කරපු මුළු මුදලම ලක්ෂ 100යි 200යි. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැදෙව්වම ආපන්දු සම්මේලනය කැදෙව්වම ඒ ක්‍රීඩා සමාජ සම්බන්ධ වෙන ආයතන කැදෙව්වම ඩොලර් වලින් කතා කරන්නේ. මිලියන් වලින් කතා කරන්නේ. යුරෝ වලින් කතා කරන්නේ. අන්න එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එඳ පළවෙනියම ස්ථාවරය තමයි ක්‍රීඩාව දේශපාලනින් අයින් වෙන්න ඕන. දේශපාලනය ක්‍රීඩාවෙන් නිදහස් වෙන්න ඕන. ඒ අර්ථයෙන් ගත්තම මේ ඉදිරිපත් කළ තියෙන සංශෝධනයන්ට අපි සහාය පළ කරනවා. මොකද මේ නිර්දේශ පාලනීකරණීමේ මේ පැත්තෙන් හිතුවම මේක සාධනීය අවස්ථාවක්. ඊළඟට ක්‍රීඩා ශේෂ්‍රය ඇතිලා තියෙන අර්බුදයේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනුවෙන් විගණක අධිපතිතුමා සහ විගණක අධිපතිතුමා නිලධාරී ඉතාමත්ම මහන්සියෙන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. මේ වාර්තාව මම හිතන මාධ්‍ය අවධානය යොමු කරන්න කියලා පිටු 643ක් ඇමුණුම් පිටු 1597ක් මුළු ගාන මේ වාර්තාවේ පිටු 2240ක් තියෙනවා. මේක හොඳින් පරිශීලනය කරෝතින් මේ ක්‍රීඩාවේ දේශපාලනයේ තියෙන ඇල්ම බැල්ම මොකක්ද කියලා හොඳට තේරෙනවා. ඒකත් එක තමයි මේ නීතිමය තත්ත්වය වළංගු වෙන්නේ. ඒක නිසා තමයි නියෝජක කතානායකතුමනි මම දිගින් දිගටම කියන්නේ මේ පාර්ලිමේන්තුවට තියෙන බලතල අනුව කෝප් කමිටුවට නීතිපත්තුමා නිලධාරීන් කැඳවන්න, ශ්‍රේෂ්ඨාධිකාර නිලධාරීන් කැඳවන්න, ඔවුන්ව අහිඳුරු සාක්ෂිකරුවන් බවට පත් කරන්න, මාධ්‍යයට විවෘත කළා වගේම ඔවුන්ව කැඳවන්න. ඊට පස්සේ මෙතනින් එළියට යනකොට සාක්ෂි හොඳනම් චූදිතව ඇත්තනම් චූදිතව වරද පිළිගන්නව නම් නඩු දාන්න. ආයි මේක වටේ ගහන්න නැතුව FCID ද අල්ලස් කොමිසමද අර පැමිණිලි මේ පැමිණිලි සාක්ෂිකාරව අතුරු දහන් වෙනව රට යනව පාස්පෝර්ට් අත් හිටවන එයා ඕන්නේ නැහැ. එයා ඕන්නේ නැහැ. ඒකට මං කියන්නේ මූලික පියවර ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට. ඒකින්ද විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ජනතාවට වග කියන ආයතනයක් බවට පත් වෙනව නම් ඒ වග කියන ආයතනයක් බවට පත් වෙන්න තියෙන්නේ මේ චේම්බර් එකකින් විතරක් නෙමෙයි මේ කාර්ක සභාවල තියෙන බලය ශක්තිමත් විදිහට පාවිච්චි කළා. ඒ නිසා මම ඒකන කියන්නේ ඒක මොකද හේතුව මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිතුමා හැටියට තිලංග සුපතිපාල මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකවරයා හැටියටදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැඳවපු වෙලාවේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණියා. මම ඒකට එතුමාට ගරු කරනවා. මම එදත් එතුමාට කිව්වා ඔබතුමා චේම්බර් එකේදී මම නියෝජ්‍ය කතානායකවරයා හැටියට සලකන වගේම මෙතනදී සලකන්නේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හැටියට. තෙතන්දී විමර්ශනය කරපු කාරණාවල අපි දැක්කා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් කියලා ආයතනයක් හදලා තිබුණා. ඒ ක්‍රිකට් ඒඩ් ආයතනයේ සමාජිකයින්ගේ තනතුරු වලින් තිබුණ එවුන්ගේ නාමයන්ගේ ව්‍යාපාරික මෙතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ ආදී වශයෙන් තමයි තිබුණේ ව්‍යාපාරිකයෝ හිටියේ. ඔවුන්ගේ ලයිෆ් ටයිම් මෙම්බර්ෂිප් එකක් දීලා තිබුණා. යාව ජීව සමාජිකත්වය ආටිකල්ස් හදලා තිබුණේ ව්‍යවස්ථා සාංගමික ව්‍යවස්ථාවලිය සමාගම් රෙජිස්ටර් දෙවලා තිබුණේ යාව ජීව සමාජික මරණකන් සමාජික. හැබැයි ක්‍රිකට් ආයතනයේ කාලේ අවුරුදු 4යි හරි 5යි හරි එතකොට අපිට සිද්ධ වුණා ඒ ආටිකල් වෙනස් කරන්න. ඒවා වෙනස් කළා යාව ජීව නෙමෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් යොදවලා තියෙනවනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යටතේ නම් මේක හදලා තියෙන්නේ ඔවුන් මැරණකන් සමාජිකම් ඒවයි තියන්න බෑ කියලා නිර්දේශයන් නිකුත් කරා. ඒව නියමානුකූල කරන්න සිද්ධ වෙනවා. එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ මැච් වලට ගියාට පස්සේ මේ නිදන්ගත රෝගයක් වන වකුගඩු රෝගීන්ට ආධාර පිස කියලා සල්ලි එකතු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්ජුනරත්නතුංග ක්‍රිකට් ගහද්දි හරි සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහද්දි හරි දැන් ඉන්න කවුරු හරි ක්‍රිකට් ගහද්දි හරි ගිහිලා ප්‍රේක්ෂකයින්ට කිව්වා නම් අපේ රටේ වකුගඩු රෝගීන්ට මේ කරන්න අපි මේක ක්‍රිකට් විකුණන්නේ කියලා කවුරු ගන්නවා? ලෝඩ්ස් ටවුන් එකේ ටිකට් විකුණන උතින් ගන්නවා. ඒ ආපු සල්ලි මොනවද කරේ? මොන වකුගඩු රෝගීන්ට දීලා තියෙන්නේ? කොයි නිදන්ගත රෝගීන්ට දීලා තියෙන්නේ? කොහෙද හොයන්න ඕන? ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ අරමුදල් සම්බන්ධයෙන් අද මේ සම්මත කරන යෝජනාවේ විගණකාධිපතිවරයාගේ බලය ශක්තිමත් කරන්න, විගණකාධිපති වාර්තා ශක්තිමත් කරන්න, ක්‍රීඩා සංගම් වල සුදුසු අන්තියන අය කොහෙද ඉන්නේ, කවුද ඒ අය, මොකද කරන්න කියලා හොයන්න තියෙන බලය විගණකාධිපතිවරයාට තියෙන්න ඕන, පාර්ලිමේන්තුවට තියෙන්න ඕන. මම කියන්නේ ඒක ශක්තිමත් කරන්න ඕන. මොකද සමහර සංගම් හදලා තියෙනවා එකම කණ්ඩායමක් ඉන්නේ. සංගම් සමාජිකයෝ ගත්තොත් එහෙම බලනකොට මේ එකම කණ්ඩායමක් මේ සමාජික වෙලා ඉන්නේ. නිලවරණයට එන්නේ ඒගොල්ලෝ.
උදේයි කාලය අවසන්
කරනවා. මම අවසන් කරනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම නැවතත් විගණකාධිපතිතුමාගේ නිලධාරීන්ට ඉතාම දුෂ්කරතාවයන් යටතේ. මොකද ගරු නියෝජක තානාගතිතුමා බුදුමාගේ අවධානය යොමු කරනවා. විගණකාධිපතිතුමා නිලධාරීන්ගේ මේ ලොකු කාර්යමණ්ඩලයක් නැහැ. අද ජාතික විගණන කොමිසමේ ලොකුම ප්‍රශ්නේ තමයි සේවා ව්‍යවස්ථාව සම්මත කළා නැහැ තාම. ඒ නිසා අද උන්ට අවශ්‍ය නිලධාරීන් මනෝ ගන්න බෑ. තාක්ෂණ නිලධාරීන් මනෝ ගන්න බෑ. මේකේ විනය විෂයපතේ දන්නයි මනෝ ගන්න බෑ. ඉතින් ඒතර ගැටලු තියෙද්දි මේ වගේ වார்த்தාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙමින්, විශේෂයෙන්ම මේ ස්ථාවරය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලින් ලැබෙන අනුග්‍රාහක මුදල් වලින්, ස්පොන්සර්ෂිප් එකෙන් ලැබෙන මුදල් වලින් ලංකාවේ ක්‍රිකට් විතරක් නෙමෙයි ඔක්කොම ක්‍රීඩා දියුණු කරන්න පුළුවන්. ක්‍රිකට් නෙමෙයි ඔක්කොම ක්‍රීඩා දියුණු කරන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ලෝකෙ හැමදාම වර්ල්ඩ් කප් එක ගේන්න පුළුවන් හරියට ඒ මුදල් ක්‍රිකට් වලට විතරක් වියදම් කරෝති. හැබැයි ක්‍රිකට් වලට යහනවට වෙන ගැහිලි ගෙවුවොත් එහෙම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් ඉවරයි, ලංකාවේ අනිකුත් ක්‍රීඩාවලුත් ඉවරයි. ඒ නිසා පාර්ලිමේන්තුවට තියෙන මේ බලය හරියට පාවිච්චි කරන්න ඕන. ශ්‍රී ලංකා සුමතිපාල මට අවසාන වශයෙන් මම කියන්න ඕන මේ සංවාදයක් මතුවෙච්ච නිසා කරු නියෝජක තානාගතුනි, මෙතුමා කෝප් කමිටුවේ සමාජික හැටියට පත් කිරීම ගැන මට තියෙන්නේ ඒක එතුමා පත් කරපු නායකයින්ගේ ප්‍රශ්නයක්. එතුමාට තියෙනවා ඒකෙදි අයිතියක්. දැන් එතුමා කොහොමද ඒක කටයුතු කරන්න කියන එක තීරණය කරන්නේ? මොකද මම අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා මහවැංකුව අධිපතිවරයා හැටියට කටයුතු කරන වෙලාවේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මුලින්ම මම කිව්ව දේ තමයි අර්ජුන මහේන්ද්‍රන් සභාපති කරපු එක අගමැතිතුමාගේ කටයුත්තක් වෙන්න පුළුවන්, අධිපති කරපු එක. හැබැයි මේ පරීක්ෂණයට සාධාරණ ඉෂ්ට කරන්න එතුමා ඉවත් වෙන එක එතුමගේ සදාචාරයක්. ඒ වගේම තමයි මම කියන්නේ මෙතුමා පත් කරපු එක විපක්ෂයේ විපක්ෂ නායකතුමාගේ සදාචාරය වෙන්න පුළුවන්. ඒකෙදි මෙතුමා විත්තිකාරයයි විනිශ්චයකාරයයි දෙකේම කාර්යභාරය කරනවද නැද්ද කියන එක තීරණය කිරීම මෙතුමාගේ කාර්යයක් කියන එක තමයි මට ඒක කියන්න තියෙන්නේ. මට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. මොකද මම වැඩ කරන්නේ මගේ විෂයපතේ අනුව මිසක එතෙන්දී මම ඇස් දෙක ඇරලා බලන්නේ නැහැ මොන පැත්තෙන් ආවද කවුරු ආවද කියලා. මම කාත් එක්ක වැඩ කරන ක්‍රමයක් තියෙනවා. මට ඒ ගැන ගැටලුවක් නැහැ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔනරබල් සිවශක්ති, you have 5 minutes.
இந்த விவாதத்தில் எனக்கும் சில கருத்துகள் வழங்குவதற்கு சந்தர்ப்பம் வழங்கியதற்கு நன்றியை கூறிக்கொண்டு இந்த விவாதத்திலே நான் சில வன்னி மாவட்டத்திலும் வடக்கு மாகாணத்திலும் உள்ள சில குறைபாடுகள் தேவைகளை பற்றி சுட்டிக்காட்ட விரும்புகின்றேன். குறிப்பாக பவுனியா மாவட்டத்திலே இருக்கின்ற 200 மேற்பட்ட அந்த இளைஞர்களுக்கான கிரீடா சக்தி அந்த நிதி உதவி கடந்த 4 வருடங்களாக இந்த நிதி ஒதுக்கப்படவில்லை என்று சொல்லி இந்த மாவட்டத்தில் இருக்கக்கூடிய விளையாட்டு வீரர்கள் உத்தியோகத்தர்கள் தெரிவித்திருக்கிறார்கள். குறிப்பாக ஒரு வீரருக்கு மாதத்துக்கு 1,500 ரூபாவும் அதே மாதிரி அந்த விளையாட்டு பயிற்றுவிப்பாளர்களுக்கு 7,500 ரூபா வீதம் இந்த நிதி. ஏனைய மாவட்டங்கள் அனைத்து மாவட்டங்களிலுமே இந்த நிதி ஒதுக்கப்படுகிறது. இந்த பவுனியா மாவட்டத்துக்கு மட்டும் கடந்த நான்கு வருட காலமாக இந்த நிதியை ஒதுக்கப்படவில்லை. அந்த நிதியை ஒதுக்கி தரும்படி மாவட்டத்தில் இருக்கக்கூடிய விளையாட்டு வீரர்கள், விளையாட்டு பயிற்றுவிப்பாளர்கள், உத்தியோகத்தர்கள் கேட்டிருக்கிறார்கள். இந்த நிதியானது விளையாட்டு வீரர்களுக்கான போசாக்கான உணவு விடயங்களுக்காகவும் விளையாட்டு பயிற்றுவிப்பவர்களுக்காகவும் வழங்கப்படுகின்ற ஒரு அடிப்படை நிதி. ஏனைய மாவட்டங்களிலே இருக்கிற போல் இந்த வவுனியா மாவட்டத்துக்கும் இந்த நிதியை வழங்கும்படி கேட்டிருக்கிறார்கள். அதேபோல் வவுனியா மாவட்டத்திலே மாவட்ட விளையாட்டு அரங்கு ஒன்று ஓமந்தையிலே இந்த பணிகள் நடைபெற்றிருக்கின்றன. ஆனால் இந்த பணிகள் தற்சமயம் இடநிறுத்தப்பட்டிருக்கிறது. இதற்கான நிதி இல்லாத காரணத்தினால் இந்த வேலைகள் அரைகுறையாகவும் இடநிறுத்தப்பட்டிருக்கு. இதே மாதிரி கிளிநொச்சியிலே ஏனைய மன்னார் போன்ற இடங்களிலுமே இந்த திட்டங்கள் இதுக்கான ஒதுக்கப்பட்ட நிதிகள் இடநிறுத்தப்பட்டிருக்கு. ஆகவே இந்த பணிகளை முடித்துக் கொள்ள முடியாமல் இந்த ஒப்பந்தக்காரர்கள் இருக்கிறார்கள். ஆகவே ஓமந்தையினுடைய விளையாட்டு அரங்குக்காக ஒதுக்கப்பட்ட முழுமையான நிதியை விடுவிக்கின்ற பட்சத்தில் தான் அந்த வேலைகளை பூர்த்தி செய்ய முடியும் என்று அதுக்கு பொறுப்பானவர்கள் தெரிவிக்கிறார்கள். அதே மாதிரி அனைத்து மாவட்டங்களிலும் உள்ளக விளையாட்டு அரங்கு தேவை என்றதை குறிப்பாக வடக்கு மாகாணமாக இருக்கலாம், கிழக்கு மாகாணமாக இருக்கலாம், இந்த உள்ளக விளையாட்டு அரங்கு இருப்பதன் ஊடாக பல்வேறுபட்ட விளையாட்டு நிகழ்வுகளிலே இந்த வீரர்களை ஊக்குவிக்க முடியும். அதேபோல் தேசிய மட்டத்திலே இந்த அனைத்து போட்டிகளிலும் தமிழ் இளைஞர்கள் பங்கு பெற்றுவதற்கான இந்த வாய்ப்புகள் வழங்கப்பட வேண்டும். அதே மாதிரி இந்த விளையாட்டு பயிற்சிவிப்பாளர்கள் சர்வதேச தரத்துக்கு அமைவாக இவர்கள் வெளிநாட்டுக்கான இந்த பயிற்சி நெறிகளுக்கும் உரிய நடவடிக்கைகளை எடுக்க வேண்டும். அதே மாதிரி குறிப்பாக மாகாணத்துக்கு ஒரு மாகாணத்திலே ஒரு சுகததாச விளையாட்டு அரங்கு போல், அதாவது செயற்கை தரை ஓடுதளம் ஒன்று ஒரு மாகாணத்துக்கு ஒன்று அவசிய தேவையாக இருக்கிறது. எங்களுடைய இந்த வடக்கு கிழக்கு மாகாணம் நீண்ட காலம் ஒரு போருக்குள் சந்தித்த ஒரு மாகாணம் என்ற வகையிலே அங்கே இருக்கக்கூடிய இளைஞர்கள் யுவதிகளினுடைய தங்களுடைய விளையாட்டை ஊக்குவிப்பதற்கு அரசாங்கம் தென்பகுதியிலே இருக்கக்கூடிய பாடசாலைகளிலும் சரி பாடசாலைக்கு வெளியாலையும் சரி இந்த விளையாட்டை பல்வேறுபட்ட விளையாட்டுகளை ஊக்குவிப்பதற்காக பாரிய அளவிலான நிதிகள் ஒதுக்கப்படுகிறது. ஆகவே அந்த அதே அளவுக்கு அதே தரத்துக்கு வடக்கிலேயும் கிழக்கிலேயும் இந்த விளையாட்டு வீரர்களை ஊக்குவிக்கிறதுக்கு நிதி வசதி, வெளிநாட்டு பயிற்சிகள், இன்னும் பல்வேறுபட்ட விடயங்களை அரசாங்கம் கவனத்தில் எடுத்து செய்ய வேண்டும் என்று இந்த நேரத்தில்
கேட்டுக்கொள்கிறேன்.
மேம விவாதிர சம்பந்தி பிரதமே அவஸ்தாவை சந்தோஷம் வேணும் திகின் திகர மா விளக்குகர மகே நம்ம சந்தான் கருப்பு நிசா பிரதமே ரெகுலாசி பிலிபந்தவ மட்ட பௌத்திக பிரஸ்தியாக மம்ம மே பார்லிமேன் மம் திகர மகே சம்பந்தாவே சா பவுலே ஹிதப்போ அயகே சம்பந்தவ பிரகாஷகல்ல தீனவா வியாபார சம்பந்த சா மட்ட மே பிலிபந்தவ பௌத்திக மகே ஸ்தாவரே திகடம கேலதி சா மே கேன ரெகுலாசி பிலிபந்த கட்டலுக்குன்னா வடா அது கேன் ஹிட்டே கேபு ஆக்டே கேமுன்னா நீத்திமே தத்துவ பிலிபாந்தவ ஏக கேனவனம் ஹோதாய் ஏகடத் அப்பீட்டு சாயோக தேனப்பில் முகத கிரீடாவே உன்னத்திய சந்தா நீத்திய கேனேக்க வெரதி கரணவானாங் வஞ்சா வெட கரணவானாங் ஏ கிரிக்கெட் வல்ட வமனானுவே சேலு கிரீடா வல்ட வலாங்கு அது மே இட்ட காலிங் ஹந்துன்னெத்தி மெத்துமா கிவ்வா எஹுகே எடத்தே ஆயத்தன் ஆஹாரசி அசு ஹதாக் தீன மா கோப்பார் கம்முட்டுட பத்கீம் பிலிபாந்தவ மம் புதும வேணவா மே சாரதர்ம கேன கதா கரன சதாச்சார கேன கதா கரன ஏக ஜேவிபி இது மாம இத்தனி ஏஹாட ஜேவிபி கே சதாச்சார கம சாரதர்ம கேன கதா மம் வேன் பலண்ட யன்னே 480 தக் ஆயத்தம் ஏக எகக் விதர கிரிக்கெட் கியன்னி மட பௌத்கலிக ஏக சோதனா கிசிம வார்த்தாவக நே மாம ஏஹம மொனாரி ஏக சம்பந்த கதா கரன மன் தான மாம கொலம்ப விஸ்வவித்யாலயே மகே பாஸ்சாத் உபாதியத் சாஸ்திரபதி உபாதியத் පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් මම දන්නවා පබ්ලික් සර්විස් එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ නිසා මම ඒ ගැන කනගාටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඒ ගැන කතා කරපු එක ගැන මම කවුරුත් එක්ක එක සාකච්ඡා කරන්න. මෙතන උත්සාහ ගන්න දේශපාලන වශයෙන් මේ පත්‍රිය පිළිබඳව නායකින් ඇදගෙන දේශපාලන වාසියක් ගන්න කියලා මට හිතෙන්නේ. ඒ කෙසේ වෙතත් අද මේ විවාදයේදී උත්සාහය තියෙන්නේ ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරන්න නම් දේශපාලනීකරණය ගැන කතා කරනවා. ඒ වගේම ඇත්තටම අවංකව මේව සංගම් ක්‍රීඩා සංගම් සමಿತಿ ස්වේච්ඡා සමಿತಿ වල එකතු වෙච්ච සංවිධාන. එහෙනම් ඒකට නීතියානුකූලව ඉදිරියට යන්න නම් සමාගම් නීතියට හෝ එහෙම නැත්නම් සමිතියවල නීතියව විතරක් ශක්තිමත් කරන්න ඕනේ. අධ්‍යක්ෂවරුන් සහ සමාජිකත්වයේ කියන ඕනතරම් ලෝකයේ තිනෝ ලංකාවයි රටවල් දෙකක් ඇරෙන්න හැම රටක්ම ඉන්කෝපරේටඩ්. එහෙම නැත්නම් සංගම් හැටෙන් ලියාපදිංචි තොර ඒ වංචාවල් කරනකොට බැංකුවක වගේ එහෙම නැත්නම් ආයතනික වගේ නඩු දාන්න පුළුවන්. මීට අමතරව මට කියන්න තියෙන්නේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ගැන නම් කියවුණා. අර්ජුන මන්ත්‍රීතුමාත් ඒ ගැන කිව්වා. ඔහුගේ නමත් කියවුණා කියලා. ඒක අපි නිදොස් කොට නිදහස් කරපු පරීක්ෂණයක් නෙමෙයි. ඒ වෙලාවේ නීතිය ප්‍රකාරව අපිට තරගයේ සෙල්ලම් කරලා තිබ්බේ ලක්නව් වල. ඒක නිසා ඒ ලක්නව් වල තිබිච්ච තරගයට ඒ තරගයේ තිබිච්ච
ඕඩර් ප්ලීස්. ඔබ දැන් පොයින්ට් ඔෆ් ඕඩරින්.
ගතනායකතුමනි මම වගකීමකින් කියනවා. මාළඟ තියෙනවා මම අද ගෙනල්ලා නැති වුණාට මම එන සතියේ ඒක එවන්නම්. නිදස් කොට නිදාස් කරලා තියෙනවා. මම දන්නේ අරවින්ද දසිල්ලාගේ එක මගේ එක නිදස් කොට නිදාස් කරලා තියෙනවා. ICC කෙනෙක් මෙහි පරීක්ෂණය කරපු එක්කෙනාගේ ඒ ඔක්කොම තියෙනවා. මේක මේ මාධ්‍යයට වැරදි එකක් දෙන්න එපායි කියලා මම ඉල්ලා
සිටිනවා. හරි බොහොම ස්තුතියි ඔබතුම කතා.
ඔව් මම දන්නේ කොහෙන්ද නිදස් කොට නිදාස් කරේ කියලා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්තාවක් හැදුවා ඩෙස්මන් ෆර්නාන්ඩෝ මැතිතුමා විසින්. එයිදී ගත්ත ස්ථාවරය තමයි තරගයේ ලංකාවේ නෙමෙයි ක්‍රීඩා කරලා තියෙන්නේ. තරගයේ නීති ප්‍රකාරව තීන්දුව ගැනීමට ගිවිසුම් ප්‍රකාරව ලංකාවත් ඉන්දියාවත් ඇති වෙච්ච තරගයක් වල තමයි මැච් එකට මුදල් අරන් පාවා දුන්නා කියන්නේ. ඒ නිසා අපිට ඒ පරීක්ෂණ ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ වෙනකොට ලෝක කුසලානේ ජයග්‍රහණය කරලා අපිට ගැටලුවක් තිබුණා මේ පරීක්ෂණ ඉදිරියට යෑමේදී. එක දෙයක් කියන්න ඕනේ හන්සි ක්‍රොනියා මහත්මයා මේකට හවු වෙච්ච වෙලාවේ ඇලෙක්ස් ස්ටුවර්ට් හවු වුණා එංගලන්තේ, මාටින් ක්‍රෝ හවු වුණා, ඒ වගේම පකිස්තානයේ හිටපු ක්‍රීඩකයන් හවු වුණා. හත් දිනකට දඬුවම් කරා අපේ ක්‍රීඩෙන් දෙදෙනා රෙන්න අනිත් සියලු දෙනා ඒ වාර්තාව හිටියයි දඬුවම් කරා. ජීවිතාන්තය දක්වා වුන් ක්‍රීඩාවෙන් ඉවත් කරා. මම ඊට වඩා ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ග්ලෙන් පාම කැමති කෙනෙක් මම අවුරුදු 20කට විතර කලින් දැනගෙන හිටියා. මම දැන සිටිය ග්ලෙන් පාම මේ අවුරුදු දැන් 12කට 15කට විතර මට මොන ගැහිලත් නැහැ, කතා කරලත් නැහැ. එම ග්ලෙන් පාම මේ ICC එකට තොරතුරු දුන්නාද කියලා මම දන්නේ නැහැ. ඒ වගේම මේ රන්තුක මහත්තයා ඉදිරිපත් කරා කියන ක්‍රීඩාමතුමාගේ ලිපිය කියන පිටපතක් නම් මට ඒ ගැන අවස්ථාවකුත් නැ දන්නෙත් නැ තොරතුරු. ඒකේ යම් කිසි කරුණු ඉදිරිපත් කරා ඒ කිසි එකකට මට සම්බන්ධ වෙලාත් නැ, මම අවබෝධයකුත් නැ. ඒ වගේම මම සම්පූර්ණයෙන්ම මේ ලිපියේ තිබිච්ච අන්තර්ගතය මම කියන අසත්‍යයක් බොරුවක්. ඒ වගේම මේ කරුණු සියල්ල මම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ ලිපිය මම ලබාගෙන අධ්‍යයනය කරලා ඒකට අවශ්‍ය සියලුම පාර්ශ්වයන් පිළිබඳව මම නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙන දේශීය හා ජාත්‍යන්තර වශයෙන්. සම මේ ලිපිය පිළිබඳව ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙම අවස්ථාවේදී ක්‍රීඩාව ගැන කතා කරාම මම එක උදාහරණයක් කියන කැමතියි. දැන් අපේ ක්‍රීඩකින් මම දන්නවා ගිය අවුරුදු 5 මම අවුරුදු 3කට කිට් වෙන කාලයක් හිටියේ දෙකමාරක් විතරයි. මම දන්න තරමට අපේ ක්‍රීඩකින් පළවෙනි 25 කිසිම තරගයක් පාවල දීලා බව කිසිම වார்த்தාවක් ICC කියවත් ලංකාවෙත් නැහැ. එතකොට තරඟ පාවා දෙනවා කියන එකෙන් අපිම ගිහිල්ලා ප්‍රචාරය දීමෙන් ලංකාවට එන්න පරීක්ෂණය කරන්න කීමෙන් ලංකාවේ කාර්යාලයක් දාන්න කියලා අපි කරේ අපි රටේ දූෂිතයි කියන එක ලෝකෙට කියපු එක. ඒ නිසා ක්‍රීඩකයන් කිසිම තැනක සම්බන්ධ නැත්තම් හොරගම් කළ නැත්තම් තරඟ පාවා දෙන්න අමාරුයි. තරඟයක් පාවා දුන්නා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එතකොට අන්මන් කතා කරන අන්තිම අවුරුදු 5 ගැන. ඒ වගේම දැන් මාලිංග වගේ දක්ෂ ක්‍රීඩකෙක්, ඉතාම දක්ෂ තනි පුද්ගලෙ, ඔහු නායකත්වයට ඇවිල්ලා දැන් තරඟ 23ක් කැප්ටන් කරලා තියෙන 22ක් පරාදයි. ඒතර ඔහු තනිකර ඕනකමින් මැච් පරදින්නේ නැහැ නේ. නිසා තරංග අපි මේ තේරුම් කම්තුල සහ තේරුම් දැන්ට මේ ක්‍රීඩාවේ එක් දින සංචිතය ඒ වගේම ටෙස්ට් සංචිත ඒ වගේම T20 සංචිතවල අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා දැන්ට පුහුණු කරුවෝ ඉවත් කරලා තිනවා ඌට මාස් පතා ගෙවනවා හිටපු කීප දෙනෙක් එළවලා තිනවා ඒ අය සිළු දිනාට දේශපාලන තීන්දුව අරන් ක්‍රීඩාමතුමා මැදිහත් වෙලා පරිපාලන සිළු දිනා ඉවත් කරන්න නියෝග දීලා තියෙනවා නියෝග දීලා ඌන් ඉවත් කරලා තිනවා ඒ නිසා ලංකාවේ ක්‍රීඩාව දැන් සම්පූර්ණයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දැනුවත් වීමෙන් තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ස්වාධීනත්වයෙන් තොරව පවත්වාගෙන යන්නේ. ඒක නිසා අපි හිතනවා පාඩුවේ ඒ ඡන්දෙන් තෝරාපත් වෙච්ච අයට ටික කාලයක් දීලා ඉවසීමෙන් බලන් හිටියොත් තමන්ගේ උපදෙස් දෙන්න අයිතියක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වුණා නම් හොඳයි. දැන් මේ
කාලය අවසානය කරමුද?
ඔව්. දැන් අවුරුදු දෙකකට වඩා කාලයක් මං හිතා අවුරුදු එකමාරට කාලයක් මට ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්න ගියේ නැහැ. මම මේ මාසෙන් පස්සේ 2018 ඉවත් වුණා. ඒ වගේ මං දන්නවා ගිය පාර මැතිවරණ නිලවරණයට මං ඉදිරිපත් වුණේ නැහැ. මට අවුරුදු දෙකක් විතර දන්නවා මම දේශපාලන නිලින කෙනෙක් හැටියට මම ඉවත් වුණා. එහෙනම් මං ඡන්දේ ඉල්ලපු මං සහාය දීපු අය දින්නා. ඡන්දේ ඉල්ල දිනන්න පෙරියා ඉන්නවා. ඒ කට්ටිය ප්‍රතික්ෂේප වුණාම එයාට යම්කි සාධාරණ හිතයාමාරුවක් ඇති. දැන් මේ අතීතයේ වෙච්ච සියලුම දේවල් කල්පනා කර කර වර්තමානයේ අපිට වැඩ කරන්න බෑ. අලුත් දක්ෂයෙන් ඇවිල්ලා එයාට අවස්ථාවක් දෙන්න ගරු නියෝජක කතා නායකතුමනි මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් මිනිස්සුන්ගේ චරිත ඝාතනය එහෙම නැත්නම් ඩිෆමේෂන් කරන්න අවස්ථාවක් ලබා ගන්න ඉඳෙන්න පුළුවන් කමක් නැහැ. මම උදේත් කතානායකතුමාට කියා සිටියා. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ මොවාවෙන් නෛතික නොවන එහෙම නැත්නම් මඩ ගැහිමේ චේතනාවේ ලිපි ගනුදෙනු ඉදිරිපත් කරලා යම්කිසි ප්‍රකාශයක් පත් කරලා තිබුණොත් ඒ සියලු අය වෙනුවෙන් මම නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා, ක්‍රියාත්මක කරනවා. ඒක නිසා මේ වර්තමානයේ මේ රෙගුලාසි මොනවාගෙනවත් අන්ත විදියට දේශපාලනීකරණය වීමෙන් කවදාකවත් ක්‍රීඩාව බේර ගන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මමත් දැන් දේශපාලකෙක්. හැබැයි මම පළවෙනි ශ්‍රේණියේ ක්‍රීඩා කරපු කෙනෙක් හැටියට, ක්‍රීඩා යුනිවර්සිටි කෙනෙක් හැටියට මම පරිපාලනයට ආවේ. ඒක නිසා අපි ක්‍රීඩකයෝ වෙලා තමයි පරිපාලනයට ආවේ. පරිපාලනයට ආවට පස්සේ අපි දේශපාලනයට එන්නේ. ඒක නිසා මේ චේතනාව අවංකනම් එහෙමනම් හැම එක්කෙනාටම ඇඟිලි දික් කර කර යන්න ගියොත් අම්මත් ජාති මේක හදන්න බෑ. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා කිසිම පරීක්ෂණයක කිසිම තැනක මට චාචීට්ටයක් නැහැ. වංචාවක් පිළිබඳ මැච් ෆික්සින් කියන එකේ ගෑවිලවත් නැහැ. අවුරුදු 25කට මම කිසිම මැච් ෆික්සින් කියන එක ගැන මට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම ජාත්‍යන්තරයේ කිසිම පරීක්ෂණයකට මාව ගෑවිලා නැහැ. ඒ වගේම ලංකාවේ පරීක්ෂණයකටත් මගේ නම ගෑවිලා නැහැ. ඒක නිසා මේ අලුතෙන් ගන්න යන ස්ථාවරය ගැන අපිට පැහැදිලි මේක යම් කිසි දුරට දේශපාලන කිරීමේ අවශ්‍යතාවය තුලින් අපිට පේන්නේ.
බොහොම ස්තුතියි. ගරු ආශිර්වාද මාර්සිංහ මැතිතුම ඔබතුමන් වෙනදි 10යි.
නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත් ස්තුතියි. ඉතාමත් වැදගත් අවස්ථාවක විශේෂයෙන් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් කරන මේ කැසට් නිවේදන සහ අනිකුත් නීති රීති පනව ගන්න යදෙන වෙලාවක කතා කරන්න ලැබීම ගැන මම හිතනවා ඊළඟ සුමති මාලා මහත්මයා රැඳී සිටී කියලා. මොකද කතා කළාට පස්සේ යන්නේ නැතුව එතුමා ගැන තමයි කතා කරන්න තියෙන්නේ, වෙන කවුරුත් ගැන නෙමෙයි කතා කරන්න තියෙන්නේ. ඒ නිසා එතුමා රැඳී සිටියොත් හොඳයි. මොකද එතුමා කතා කරාට පස්සේ එතුමාට උත්තර දෙන්නත් ඕන අපි. ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙලා තියෙන දූෂණ වංචා සහ මේ රටේ ක්‍රීඩාව බුකීකරණයට ලක්වීම මේ සියලුම කාරණා වෙනුවෙන් පැහැදිලි උත්තරයක් ලබා දිය යුතු වෙනවා මේ රටේ. එනිසා විශේෂයෙන් අපි දැක්කා ලෝක කුසලානේ ලංකාවට ලබා දුන්න ක්‍රිකට් නායකයා හැටියට අර්ජුන රන්තුංග මැතිතුමා 2001 පටන් මේ සෙනුවෙන් සටන් කරා. නමුත් ඒ අවස්ථාවල හිටිය ක්‍රීඩා ඇමතිවරු හැසිරුණ ආකාරය අපි දැක්කා. එනිසා රටේ ජාතියේ ගෞරවය හිමිනවා හරින් ෆර්නැන්ඩෝ අපේ ක්‍රීඩා ඇමතිතුමාට. ඔබතුමාට කොන්දක් තිබුණා. ඔබතුමා නිර්භයව හැමතිස්සෙම කිව්වා නෑ මේක අනිවාර්යෙන් හදනවා මගේ කාලේ කියලා. ඒ නිසා අපිට කරගන්න ලැබුණා. ඒ වගේම මේකට අදාළ පනතත් අපි කොහොම හරි 16 වෙනිදාට කලින් මේ පනතත් අනිවාර්යෙන් මේ රටේ ඉදිරිපත් කරලා ඒකත් සම්මත කරගන්න ඕන. එහෙම තමයි මේ ක්‍රීඩාව කුණු වෙලාව ගඳ ගහන තත්ත්වයට පත් වෙච්ච ක්‍රීඩාව නැවත හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඊළඟ සුමති මාලා මහත්මයා කොහොම කිව්වද ICC එකෙන් තියෙන report එකේ නම් එතුමාගේ නම පැහැදිලිව තියෙනවා. අර්ජුන රන්තුංග ඇමතිතුමා කලින් කියුවා මං හිතන්නේ ඕන ආයෙත් කියවන්න පුළුවන් ඒ වෙලේ තේරුන්නේ නැත්නම් ඇහුන්නේ නැත්නම් ඒ නිසා මේවට පැහැදිලි ජනතාවට පිළිතුරු ලබා දෙන්න ඕන. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාවේ අපි පාර්ලිමේන්තුවටත් යෝජනා කරනවා ජනාධිපතිතුමාටත් නැවත හිතන්න කියනවා මින් ඉදිරියට මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ විශේෂයෙන් ජාතික ලැයිස්තුවට පත් කරනකොට ජාතික ලැයිස්තුවට බුකිකාරයෝ පත් නොවිය යුතුයි කියන නීතියකුත් මේ රටට ඕන. ඒ විතරක් නෙවෙයි සූදුකාරයෝ වංචාකාරයෝ මේ වගේ අය ජාතික ලැයිස්තුවට අවශ්‍ය නැහැ. ජාතික ලැයිස්තුව තියෙන පෙරදිලා ඡන්දයක්කින් දිනන්න බැරි අය පාර්ලිමේන්තුවේ නෙමෙයි. ජාතික ලැයිස්තුව තියෙන වෘත්තිකයන්ට පාර්ලිමේන්තුවෙන් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ වටිනා ජාතික ලැයිස්තුව විනාශ කරන්න දූෂණය කරන්න ඇත්තටම මේකට ඉඩ දෙන්න බෑ බුහිකාරයන්ටත් රේස්කාරයන්ටත් නැත්තම් මේ වගේ දූෂිත පුද්ගලයින්ට. මේ සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන් දිගින් දිගටම අපේ අර්ජුන රන්තුංග ඇමතිතුමා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මේ ක්‍රීඩා තරඟ පාවා දීම් දූෂණ නීති විරෝධී මෙහෙයවීම් නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් වැළැක්වීම සඳහා ලෝකෙත් එක්කත් සටන් කරලා එතුමා අද මේ දෙන මේ යෝජනාව ගේන්නේ. මේ එක කතාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි එක් අවස්ථාවක ලසිත් මාලිංග වෝටර්ස් එජ් වල පැවති ක්‍රිකට් සමුළුවේදී පැහැදිලිවම කිව්වා තමන් ඉල්ලූ තනතිලි දුන්නේ නැහැ කියලා. ඒ ගැන ක්‍රිකට් බලධාරීන් මොකද වුනේ බ්ලේඩ් එක මාරු වුණා කියලා විහිළු උත්තරයක් දුන්න බවත් ඔහු අනාවරණය කළා. මේ අතර වාරයේ තමයි අල් ජසීරා රූපවාහිනිය ලංකාවේ ක්‍රිකට් තරඟ පවා දීම ගැන අනාවරණය කළේ. ගාල්ල තනතිරුවත් මේ තරඟ පවා දීම සිදු වුණ තැනක්. විශේෂයෙන්ම එක් අවස්ථාවකදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තනතිරු සකස් කිරීමට සේවකීන් 15 දෙනෙකු පත් කරන්නයි දන්නවා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තනතිරු භාරකරු විසින් 15 දෙනෙකුගේ නාමලේඛනයක් ගාල්ල ක්‍රීඩා සමාජයට යවනවා. නමුත් ප්‍රේමසිරි හැලඹගේ මහතා එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සිටි ඇෂ්ටි ද සිල්වාගේ නියෝගයක් ලෙස එම 15 දෙනා සේවයට එක් කරන ලෙස ලිඛිතව දන්වනවා. මේ අය කවුද? ඔවුන් තමයි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟදී තනතිලි වංචාවට හවුල් වුණේ. මේ පැහැදිලි දේවල්. මේවා මේ වග කියන්න ඕන. මේ හිටපු ක්‍රිකට් පාලමෙන් සභාපතිවරු මේගොල්ලෝ වග කියන්න ඕන. මේගොල්ලෝ ඒ වගකීම් පැත්තකින් තියලා කෝප් කමිටුවත් රිංගලා කෝප් කමිටුවත් මුලා කරන්න උත්සාහ කරන එක පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන. ආයෙ එන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට ඡන්දය ඉල්ලලා කියලා අභියෝගයක් දෙනවා. ඊළඟ සුමතිපාල මහත්මයාට. මොකද ආයෙ ජාතික ලැයිස්තුව රින්ගන් ලැයිස්තුවෙන් ඉන්න ඡන්දය ඉල්ලලා. ඔබතුමාලා ඡන්දය ඉල්ලලා එන්න බැරුව ජාතික ලැයිස්තුවෙන් පෙරදිලත් ආයෙ ඇවිල්ලා මේ ඉතාමත් පහත් විදිහට මේ මෙවැනි කටයුතු පාර්ලිමේන්තුව පාවිච්චි කිරීම ඉතාමත් බරපතල විදිහට නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවක් වෙනවා. ඒ නිසා තමයි මේ ICC කැලිම චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ICC එකෙන් කැලිම ක්‍රිමිනල් චාර්ජස් නැත්නම් අපරාධ වරදක් කර හැටියට මේ චාර්ජස් එල්ල කරලා තියෙන එක. ඉතින් මේ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම යෝජනා කරනවා මේක බරපතල ප්‍රශ්නයක්. මේ ICC වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තීරීම් කාරක සභාවක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ වෙලාවකට අපේ ජාතියේ වෙලාවකට එක්තරා ඒක ආගමක් විදිහට වැළඳගත්ත කොටසක් වඩ පත් වෙලා තියෙන රටේ ජනතාව. ඒක සංස්කෘතියක්, ක්‍රිකට් උපසංස්කෘතියක් රටේ. මේකට අපි සියලු දෙනා ආදරය කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් රටට අවශ්‍යයි විශේෂ තේරීම් කාරක සභාවක් අවශ්‍යයි මම යෝජනා කරනවා. මේ ICC මේ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලිවම විශේෂයෙන් හරින් ප්‍රනාන්ද ඇමතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබිලා තියෙන මේ චෝදනා මේ ICC එකෙන් එවලා තියෙන මේ සියලුම ලිපි ද්‍රව්‍ය එකතු කරලා අපිට මේ ඔක්කොම ලබා දෙන්න. මේ හරහා අපිට පාර්ලිමේන්තුවේදී වාද විවාද කරන්න ඕන වෙනම. ඒ විතර නෙමෙයි මේ ඇත්තටම මේ දේවල් වුණාද මේක කියන පැහැදිලිලා තිලංග සුමතිපාල මහත්තයාට මුදල් බැහැර මේ ඒ ගිණුම් වලට කොහොමද දෙන්නේ කියලා. මේ සියලු කාරණාව පැහැදිලිව පරීක්ෂා කරන තේරීම් කාරක සභාවක් මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ඒ හරහා සියලු දේවල් එලිදරව් කරගත යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි මේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු පැහැදිලි රටේ ජනතාව ආදරය කරන අපි 1996 ලෝක කුසලානයේ දිනපු ක්‍රිකට් කණ්ඩායම කොහොම අපිට අදටත් කටපාඩම් නම් ටික කවුද ඉන්නේ කියන එක. අපි එච්චරට ආදරය කරා ඒ ක්‍රිකට් වලට. පස්සේ කාලේ අපි දන්නේ නැහැ සමාජලාට මේ ක්‍රිකට් 11 ඉන්න නැගේ 4-5 දිනක්වත් අපි දන්නේ නැහැ. මොකද ඒ වුණේ ඒ අර අවස්ථාව අනුව ඒ අවස්ථාව අනුව අවශ්‍ය විදිහට ඒගොල්ලෝ මේ කණ්ඩායම විනාශ කරලා තමන්ට ඕන කණ්ඩායමක් දාගෙන තමන්ගේ සෙල්ලම් ටික තමන්ගේ රේස් ඔට්ටු ටික තමන්ගේ රේස් ඔට්ටු ව්‍යාපාරයට අවශ්‍ය දත්ත සපය ගන්න අවශ්‍ය දත්ත ටික හදා ගන්න ක්‍රියා කරා කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. මේක FCID එකටත් දෙන්න ඕන මේක සියලුම වංචා විමර්ශන දූෂණ වංචා විමර්ශන සියල්ලටම දෙන්න ඕන මේ පාර්ලිමේන්තු මුවා වෙලානේ අපි එළියට ඇවිල්ලා කතා කරන්න ලෑස්ති මේවා ගැන. ඒ සියලු දේවල් කතා කරන්න ලෑස්ති පාර්ලිමේන්තු මුවා වෙලානේ මේ අපි මේ ඇත්ත කතා කරන්නේ. ඒ නිසා මේ රටට අවශ්‍යයි ක්‍රිකට් ක්‍රීඩාව නැවත පරණ තත්ත්වයට නැවත ලෝක කුසලානයේ දිනන තත්ත්වයට නැවත ගේන්න ඕන. ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තනියම නිදහසේ ක්‍රීඩා කරන්න අයිතිය ලබා දෙන්න ඕන. ඒ අයිතිය ලබා දෙන්න තමයි හරින් ප්‍රණාන්දු ඇමතුමා මේ වීර ක්‍රියාව නැත්තම් මේ ජාතිය වෙනුවෙන් මේ ගත්ත ක්‍රියාදාමය කරේ. එතුමාට බලපෑම අපි දන්නවා හතර වටෙන්ම. එතුමා කොන්ද කෙලින් තියාගෙන ඒක වැඩේ කරා. ඒ නිසා අපි රන් අකුරෙන් ලියවෙනවා හරින් ප්‍රණාන්දු ඇමතුමාගේ නාමයේ ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරා. ඒ වගේම තමයි අර්ජුන ඇමතුමා කිව්වා වගේ මේ රටේ මේ දූෂිත වූ ක්‍රීඩා ඇමතිවරු හිටපු ඔක්කොම මේ 16 වෙනිදාට හරි උත්තරේ ලැබෙනවා. ඒ 16 වෙනිදාට ලැබුණාට පස්සේ ඒ සියල්ල ඊළඟ පාර්ලිමේන්තුවට පැවැත්වෙන මහමැතිවරණයෙන් ගෙදර යාවිය යුතුයි. රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේ උත්තර දෙන්න. මේ උත්තර දෙන්න. මේ උත්තර දීම හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒ කිසිම නායකයෙක් මින් ඉදිරියටවත් ජාතික ලැයිස්තු හරහා මේ රේස් බුකිකාරයෝ නැත්තම් මේ හොරු තක්කඩිය පාර්ලිමේන්තුවට යවන්න නැති වෙයි කියලා. එහෙම තැනකට රට තල්ලුවේ යුතුයි. එහෙම නැති වුණොත් වෙන්නේ මේ රටේ ජනතාව මේ රටේ විශේෂයෙන් අපේ දූ දරුවන් අපිට සාප කරනවා. අර අද උදේත් කතා කරා වගේ දැන් ස්වර්ණවාහිනී අර ළමයි ප්‍රශ්න අහන වැඩසටහන ඒ ළමයින් අහන පළවෙනි ප්‍රශ්නයක් මේක. මෙවැනි දූෂිත පුද්ගලයෝ පාර්ලිමේන්තුව තියාගෙන කොහොමද පාර්ලිමේන්තුව ගෙනියන්නේ? මේ පාසල් ශිෂ්‍යෝ දැන් ප්‍රශ්න කරනවා. ඒ නාඩිය වැඩසටහන යනදී හැමදාම මම ගියව අවස්ථාවේද අපිත් ප්‍රශ්න කරේ ඇයි මෙවැනි දූෂිත පුද්ගලයන්ට ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? දූෂිතව ආරක්ෂා කරන්න කිසිම නිලධාරියෙක්වත් සපෝට් කරන්නේ නැහැ. සපෝට් කරන නිලධාරීන් ඉන්නවනම් ඒගොල්ලොත් වග කියන්න ඕන, ඒක දැනගන්න ඕන. ඒ විශේෂයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ඇතුලේ තියෙන යම් යම් දේවල් වලට එකතු වෙලා කාටවත් කියන්න බෑ මම හිටපු නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කතානායකින්ද මේව කරන්න ඕන කියලා. ඒක කතා හරියන්නේ නැහැ. මම නියෝජ්‍ය කතානායකින් මේවා කරලා නැහැ. ඒවා බේරෙන්න බෑ. ඒවා බේරෙන්න වෙන්නේ හරියට උත්තර දීලා. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය හරහා මේකට පිළිතුරු දිය යුතුයි. ඒක තමයි රටට අවශ්‍ය වෙන්නේ.
අවසන් කරගමුතුම.
මම විශ්වාස කරනවා මේ අද ගත්ත ක්‍රීඩාව ආරක්ෂා කරගන්න මේ තීරණත් හරහා අපිට හැකියාවක් ලැබෙනවා රටේ ක්‍රීඩකයන්ට ආදරණීය ක්‍රීඩාවක් හැටියට නැවත බාර දෙන්න. මේක අවශ්‍යයි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි නැවතත් ඉල්ලා සිටිනවා මේකට අවශ්‍යයි. මේ ක්‍රීඩාව කියන්නේ අපේ සමාජයේ එක්තරා පැතිකඩක්. අපි හොඳ ක්‍රීඩකයෝ හිටියොත් ක්‍රීඩකයෝ වැඩි වුණොත් හිරගෙවල් වහන්න වෙනවා. හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ සම්මතේ. හිරගෙවල් වලට යවන්න ඕන ක්‍රීඩාව සඳහා ඒ හික්මීම ඇති කරගත්තොත් ඒ මින් ඉදිරියට ඒ රටේ ජනතාවට තමන්ට කැමති විදිහට තමන් දකින ක්‍රීඩාව කැමති විදිහට නියැලෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන. කාගේවත් බලපෑමකට යටත් වෙලා කාගේවත් ඔට්ටු අල්ලන්න ඒ ඔට්ටු වලට හිට උදව් කරන ක්‍රීඩකෙක් බාටපත් නොමි යන්න පුළුවන් කොන්ද ලබා දෙන්න ඕන. ඒක තමයි අවශ්‍යතාවය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මතක තියාගන්න 16 වෙනිදාට ඒගොල්ලෝ බලන් ඉන්නවා නම් ඒගොල්ලෝ මේ දේවල් ආපස්සට හරවන්න හරියන්නේ නැහැ. මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා 16 වෙනිදා හරි උත්තර දෙන්න. මේ රටට අවශ්‍යයි ක්‍රීඩාව පිරිසුදු කරගන්න අවශ්‍යයි. ඒ නිසා බුකිකාරයෝ ක්‍රීඩාවෙන් අයින් කරගන්න ඕන. පාර්ලිමේන්තුවේ හැසිරෙන දන්නේ නැති මිරිස් කුඩු ගහනන් පුටු කඩලා ගහනන් බයිබලෙන් ගහනන් මේ සියල්ලටම උත්තරයක් ඕන 16 වෙනිදාට. අපි බලාගෙන ඉන්නවා රටේ ජනතාවයි 16 වෙනිදාට නිවැරදි උත්තරේ දෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන එක තවදුරටත් ශක්තිමත් කරන එක සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන එක රටට අවශ්‍ය වෙනවා. ඒ නිසා 16 වෙනිදාට ලැබෙන උත්තරේ හරහා අපිට තවත් ශක්තිමත් විදිහට මේ ඉදිරි ක්‍රියාමාර්ග කරන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යතුමාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඔබට හෘද සාක්ෂියට එකඟව වැඩ කරන ඇමතිවරයෙක් හැටියට ඔබතුමා ගත්ත මේ ක්‍රියාමාර්ගය
ඒවගේ අපි සියලු දෙන ඔබතුමත් සමඟ ඉන්නවා. මේ සියල්ලු බලවේග පරත්දන්න පාර්ලිමේන්ති තරන්න එලියෙත් අපි ලෑස්ටි. අපි කිසි කෙනෙකුට සල්ලිවලටවත් ගන්න නැත්තං වෙනත් විකල්ප ක්‍රමවලින් අපේ කටහන් නියට කරන්න ඒව හරියන්නේ නැව බෑ.
අවසාන කරන්න
මේවට අපි ලෑස්ටි කියමින් සියලු දෙනාම දාසෙ වෙන්දයේ නිවැරදි පිළිතුර ලබා දෙමු. ඒ හරහා මේ රට ශක්තිමත් කරමු කියමින්
බොහොම ස්තුතියි. Item number 2 House agrees. Item number 3 House agrees. Item number 4 House agrees. Item number 5 Chamber of Construction Industry of Sri Lanka Incorporation Bill Consideration House agrees. Third reading House agrees. Item number 6 United Christian Fellowship of Sri Lanka Incorporation Bill second reading. House agrees?
Aye.
The bill is referred to the Legislative Standing Committee. Adjournment.
Parliament to the 2019 December 3rd dahawal ekak dakwa kaltabe yutaya yojana karana.
Pomba Suti. Adjournment kaltabe me yojanama garu banduru gunadana mettuma. Ita pera garu silla marekaranadana mettuma mulasata paminnaadi.
මුලාසනාරූඪ ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපේ කල්යාණ මිත්‍ර අරික්කනාදන් මහතා මුලාසනේ ඉන්න අවස්ථාවේදීම මේ යෝජනාව ඉදිරිපත් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අද අපේ මාතෘභූමිය වෙත බලපෑ ඇති ගෝලීය අන්තවාදී නව ත්‍රස්ත උවදුර මුලිනුපුටා දැමීමට මෙන්ම අතීතයේ මෙන් යුද්ධයේ අනාගතයේදී මේ රට තුළ ඇති නොවීමටද සියලු ජාති සියලු ආගම් අතර මිත්‍රත්වයේ ගොඩනැගීමටද හැකිවන පරිදි නව නීති සම්පාදනය කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බවට මේ ගරු සභාවට යෝජනා කරමි. සමාජීය සංස්කෘතික අධ්‍යාපන මානවීය මානවයා කෙරෙහි බලපෑ ඇති විවිධ විෂමතාවයන් දුරු කළ හැකි සියලුම පැතිවලින් විද්‍යාමාන වන මෑනම් බැඳීම් ශක්තිමත් වන ආකාරයේ පනස් සැදීම යුගයේ ජාතික අවශ්‍යතාවයක් වේ. උතුරු නැගෙනහිර දෙපළාත එක් කිරීම, සොයන් තීරණ අයිතිය ලබා දීම, ඒකීය රාජ්‍ය ක්‍රමයෙන් බැහැරවීම, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවෝසි කිරීම, සිදුව බව කියන යුද අපරාධවලට ජාත්‍යන්තර මැදිහත්වීම තුළින් විසඳීම ඇතුළු රටට අහිතකර කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකයන්ගේද මහජනතාව අතරද විශාල කතාබහක් ඇතිවීම පවති. එබැවින් මෙවැනි තත්ත්වයක් තුළ සියලු ජාතීන් අතර සමගිය ඇති කිරීමේලා ඉවන් වන පනස් සැදීම ආණ්ඩුවේ ප්‍රබල වගකීමක් වන අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීති රීති සම්පාදනය කළ යුතු බවට මේ ගරු සභාව මගින් ආණ්ඩුවට යෝජනා කරමි. ගරු කාරක සභා සභාපතිතුමනි, අපේ රටේ ඉතිහාසයේ පුරාම පැවතුන තත්ත්වය හා සාපේක්ෂව සැසඳීමේදී අද දවස තීරණාත්මක පැයකට එළඹ තියෙන බව අපි විශ්වාස කරනවා. මේ රට අවුරුදු 2500කටත් වඩා පැරණි ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන රටක් ලෙස පොයින්ට් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජනකොටස් කැමැති තැනක ජීවත්වෙන්ට හා ජීවනෝපාය සලසගත හැකි එක් නීතියක් යටතේ ක්‍රියාත්මක වෙන ඒකීය ස්වෛරීත්ව ස්වාධීන රජයක් රටක් මේ රටේ පැවතිය යුතු බව අපි විශ්වාස කරනවා. ඒ අතර මෑත ඉතිහාසයේ විශාල කතාබහකට ලක්වුණ අපේ රටේ ඉරණම් ගමන තීරණය කරන තීරණාත්මකම මැතිවරණයක් තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවැත්වෙන්නේ. ඒ පැවැත්වෙන අවස්ථාවේදී ජාතීන් අතර සමගිය, ආගම් අතර සමගිය, සාජීවනය, සංහිඳියාව ඇතිවෙන මාවතට පටහැනිව බලලෝභී දේශපාලනඥයන්ගේ දේශපාලන මතවාදයන් මත පදනම් වෙච්ච යෝජනා වලියක් අපේ පිළේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අනිකුත් ජනාධිපති අපේක්ෂකයන්ටත් ඉදිරිපත් කළා. එයිදී ඒ ඇතැම් යෝජනා අපේ අදහස වෙන්නේ ජාතිවාදී පදනමකින් ඉදිරිපත් වූ බව. මේ ප්‍රදේශයේ පළවන ඔක්තෝම්බර් 21 වෙනිදා ඉරිදා දිවයින පුවත්පතේ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්, ජාතික හිමිකම් සංවිධානයේ සභාපති, ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ මේ යෝජනා 13ක් මාධ්‍යවල පළවෙලා තිබිලා, ඉන් යෝජනා 8ක්ම ජාතිවාදී යෝජනා ලෙස සඳහන් කොට තිබෙනවා. 1. දෙමළ නිජබිමේ අනන්‍යතාවයේ පිළිගනිමින් ඒ සඳහා වන අයිතිය තහවුරු කළ යුතුය. 2. ජාත්‍යන්තර නීති අනුව මෙරට දෙමළ ජාතියට ස්වයන් තීරණ අයිතිය හිමිවන බව පිළිගනිමින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒකී රාජ්‍ය සංකල්පය ඉවත් කොට ජාතික ගැටලුවට ෆෙඩරල් විසඳුමක් ලබා දිය යුතුය. 3. මොරගහකන්ද ජලාශය නමින් වන්නි දිස්ත්‍රික්කයේ සිදු කරන ජනපදකරණය නතර කළ යුතුය. 4. රජයේ මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල සිදු කරන සිංහල ජනපදකරණය නතර කළ යුතුය. 5. පුරාවිද්‍යා හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් උතුරු නැගෙනහිර පළාත්වල සිදු කරනු ලබන ඉඩම් අත්පත් කර ගැනීම වහා නතර කළ යුතුය. උතුරු නැගෙනහිර පළාත් රජයේ ආයතනවල රැකියා අවස්ථා එම පළාත්වල තරුණ තරුණියන් පමණක් ලබා දිය යුතුය. උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ව්‍යුක්තිය ආයෝජන අවස්ථා වැඩි කිරීම සඳහා විදේශ රටවල ජීවත් වන මෙරට ධර්ම ජනතාව ඍජුව මූල්‍ය ප්‍රදානයන් කිරීමට හැකිවන පරිදි නීති ලෙසී ලිහිල් කළ යුතුය. දැන් මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සඳහන් කරන පරිදි රටට ඉදිරිපත් කරලා තියෙන ඒ නීති එක රටක් එක නීතියක් යන සංකල්පයෙන් බැහැරව බෙදීමට කැඩීමට වෙන්වීමට අදාළ වෙන යෝජනාවලියක් ලෙස තමයි අපි දකින්නේ. ඒකට හේතුව දැනට වෙන් වී තිබෙන පළාත් දෙකක් වන උතුරු නැගෙනහිර දෙපළාතේ තියෙන සම්පත් දකුණේ තියෙන සම්පතුත් සිංහල හෝ වේවා ද්‍රවිඩ හෝ වේවා මුස්ලිම් හෝ වේවා මේ සැමට සාධාරණ ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙස බෙදී ආ යුතුයි. දැන් කොළඹ නගරය ගත්තොත් කොළඹ නගර ආශ්‍රිතව තියෙන සම්පත් භූමි සම්පත්, සාගර සම්පත්, වන සම්පත්, අනිකුත් සියලුම සම්පත් මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් ද්‍රවිඩ ජනතාවත් සමාන ලෙස භුක්ති විඳිනවා. මානව සම්පත්. දැන් එතනදී මේ පළාත් දෙකක් වෙන්වෙන්ව තියෙන පළාත් බස්නාහිර පළාත තියෙනවා, සබරගමුව පළාත තියෙනවා, මේ පළාත් දකුණු පළාත තියෙනවා. මේ පළාත්වල ජනයා කිසි වෙලාවක විවිධ ජනවර්ග ජීවත් වුණත් ඒ පළාත් ඒකාබද්ධ කළ යුතුය කියලා කිසි අවස්ථාවක කියන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් දැන් ඇයි අපි උතුරට නැගෙනහිර පළාත එකතු කරන්න කියන්නේ? මේ රටේ මේ ලෝකේ ඉතාම වටිනා ස්වභාවික වරායක් වන සබ්මරීන් පවා සැඟවිය හැකි ලෝකයේ මෙවැනි දුර්ලභ වරායවල් තියෙන්නේ 3යි. ඉන් එකක් තමයි ත්‍රිකුණාමල වරාය. ත්‍රිකුණාමල වරාය කිසි ඒ තිබෙන පළාතේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නගරයේ වරාය ලෙස එලෙසින් පැවතිය යුතුයි. අපි සියලු දෙනාටම පොදුවේ භුක්ති විඳින්න. අද ප්‍රීම සමාගම ලෝකයේ දෙවැන්තම නැව් ගෙනහල් ඉවරලා තිරිඟු ඇට නැවේ තියාගෙන පොම්ප කරන්නේ කම්මලට. එවැනි විශාල නැව් පාවිච්චි කරන්නේ මේ රටේ පොදුව තිරිඟු ඇට කුඩු කරලා ඒ හැදෙන පරිභෝජනය සමස්ත ලාංකීය ජනතාව පාවිච්චි කරනවා. එතකොට පොදුවේ භාවිතා කරන වරාය එක පළාතක තියෙන වරාය තවත් පළාතකට එකතු කරන්නේ ඇයි? ඊළඟට දෙවන ලෝක මහා සංග්‍රාමයේදී මවුන්ට්බැටන් සාමිවරයා මේ යුද්ධයේ මෙහෙවන අවස්ථාවල් වලදී අපේ රට යුද්ධයේ කේන්ද්‍රීය ස්ථානයක් ලෙස තෙල් ගබඩා කිරීම සඳහා දැවැන්ත තෙල් ටැංකි 91ක් තිබෙනවා ත්‍රිකුණාමලේ. මේ ඌන උපයෝජනය කළ සම්පතක් රටට තියෙන. ඒ සම්පත උතුරු පළාතට ඒකාබද්ධ කිරීම සාධාරණ වෙන්නේ කෙසේද කියලා මට තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම අපේ රටේ ඛනිජ සම්පත් ගෑස් මේ මීගමුව ප්‍රදේශයේ මුහුදු වෙරළවත් හම්බන්තොටවත් උස්වැටකෙයාවත් දෙයිවලවත් මුහුදු තීරයේ තෙල් නැහැ. ඛනිජ සෙල් හා ගෑස් තියෙන්නේ මන්නාරම් ද්‍රෝණියේ පමණයි. දැනට තෙල් දින් 9ක් ජාතිය සතු සම්පත් ලෙස කනිනවා. ඒක ඒ ප්‍රදේශයකට එකතු කළාම උතුරට ඒ සම්පත් පොදුවේ සමස්ත ලාංකීය ජනතාවට භුක්ති විඳින්න තියෙන අවස්ථා ඇහිරීමට හෝ විශේෂතා ඇතිවීමට තියෙන ඉඩකඩ ඇති වැඩි. පුල්මුඩේ එල්මනයිට් නිදිය තියෙනවා. නැගෙනහිර පළාතේ තල්මසුන් සිටින පාසි කුඩා කල් කුඩා ඉතාම දර්ශනීය මුහුදු තීරයක් තියෙනවා. දැන් මුතු මුහුදු කූඩල්ලන් වෙනස් සාගර සම්පත් අද ඉන්දියාවෙන් පවා ඇවිල්ල හොරෙන් අල්ලන් යනවා. නමුත් මේ සියල්ල පොදුවේ භුක්ති විඳින්න ඕනේ සම්පත් නිසා තමයි. මහින්ද රාජපක්ෂ යුගයේදී උතුරු නැගෙනහිර විශේෂ ලෙස නොසලකා රටේ සියලුම ජනතාවට ලැබෙන ඓතිහාසිකම් හා වරප්‍රසාදා දේ යුද්ධයෙන් පස්සේ උතුරට ලබා දීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මහින්ද රාජපක්ෂ රජය ගත්තා. අපි දන්නවා යුද්ධයේ පවතින සමයේදී උතුරට දුම්රිය මාර්ගයක් තිබුණේ නැහැ. මේ රේල් පීලි බංකර හදන්න තමයි පාවිච්චි කරලා තිබුණේ. සිල්බර කොට බංකර හදන්න තමයි පාවිච්චි කරලා තිබුණේ. යුද්ධය නිමුණාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියාවට ණය වෙලා මේ මුළු දුම්රිය මාර්ගයේම යාල්දේවි දුවන විදියට හදලා විවෘත කිරීමේ කටයුත්ත කළා. දරුවන් අතර සහජීවනයේ ඇතිවෙන්න අවශ්‍ය නිසා මේ ගමේ පාසලෙන් පාසල සතෙන් සතේ එකතු කළා. අලිමංකඩ දුම්රිය ස්ථානයේ හැදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සල්ලි වියදම් කළේ. ඒට නමක් දැම්මා සෙනෙහසේ නවාතැන්පොළ කියලා. ද්‍රවිඩ සිංහල අය අතර සෙනෙහස ඇති කරන නවාතැන්පොළ ලෙස අලිමංකඩ දුම්රිය ස්ථානයේ ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ගෙන් සල්ලි එකතු කළ හැදුවේ මමයි. ඒ සැලැස්ම හදල එක ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කළේ. ඊළඟට මුළු යාපනයේ දිස්ත්‍රික්කෙම අඳුරේ තිබුණේ. ලෝකෙන් ණය අරන් තමයි මහින්ද රාජපක්ෂ යුගයේදී විදුලි බලය ලබා දුන්නේ. විදුලි සංදේශ කිසි දෙයක් තිබුණේ නැහැ. රූපවාහිනී තිබුණේ නැහැ. ගුවන් විදුලි තිබුණේ නැහැ. මේ දුරකථන තිබුණේ නැහැ. මේ ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය වලින් විශාල ප්‍රමාණයක් උතුරු වසන්තය හා නැගෙනහිර උදානය සඳහා ලබාගත් ණය දැවැන්ත පාලම්, ඒ කියන්නේ දකුණේ කිසි තැනක නැති පාලම්, පාරවල්, ඇලිකඩ්, වේලි, A9 මාර්ග ඇතුළු මේ සියල්ල දකුණට වඩා කිසිම අබමල් රේණුවකවත් අඩුවක් නොවන ආකාරයේ තමයි උතුරු ඒටික නිර්මාණය කළේ. උතුරු මැද පළාතට මම මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර 81ක් හදනකොට උතුරට 96ක් හදලා නැගෙනහිර පළාතට 106ක් හැදුවා. එතකොට අපි උතුරු මැද පළාතේ දරුවන්ට අඩු සැලකිල්ලක් කරලා තියෙන්නේ එහෙමනම්. ඊට වඩා වැඩියෙන් සැලකලා තියෙනවා නැගෙනහිර හා උතුරු පළාතේ දරුවන්ට. මේ තාක්ෂණ විෂය නිර්දේශය හඳුන්වා දෙනකොට ඉංජිනේරු තාක්ෂණයේ, ජෛව පද්ධති තාක්ෂණයේ උතුරේ දරුවන්ටත් නැගෙනහිර දරුවන්ටත් දකුණේ අයටත් එක ලෙස තමයි අපි හඳුන්වලා දුන්නේ. ඒ නිසා මේ රටේ මම්මාවත් විදුලිය, ජලබස්නා, ජල ප්‍රවාහන ක්‍රම, වැව් අමුණු යටිතල පහසුකම් සියල්ල ලබා දීමෙන් පසු මම අහන්න කැමතියි උතුරේ ජනතාවගෙන් ඒ මහින්ද රාජපක්ෂ යුගයේ යුද්ධේ නිම කරලා ඇති කරපු බිම්බෝම්බ ඉවත් කළා, පුනරුත්ථාපනය කළා, ඉඩම් නිදාස් කළා ඇති කරපු සංවර්ධනයේ පෞගිය අවුරුදු 4 මාර තුල මොකක්ද වෙච්ච දේ? ඒ ගෙනිච්ච සාධාරණ හොඳ යහපත් ව්‍යාපෘතියක්වත් එකක්වත් ඉදිරියට අරන් ගියේ නැහැ. ඒ ගෙනිච්ච වැඩපිළිවෙල දිගටම අරන් ගියා නම් මේ ජන වර්ග අතර ඉතාම විශාල සමගියක් ඇති වෙලා තිබුණා. මට උදාහරණයක් ලෙස සඳහන් කරත හැකි, මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් උතුරේ දරුවෝ දකුණේ ඉන්න දරුවෝ සමග සම්බන්ධ කරන්න ගෙවල් වලට නවාතැන්ගෙන නතර වෙලා ඉඳලා ටික දවසක් ඔවුන් මේ තියෙන අත්දැකීම් ලබා ගත්තා. එහෙම උතුරේ දරුවෝ පිරිසක් හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දරුවන්ගේ ගෙවල් වල නතර වෙලා හිටියා. නතර වෙලා ඉඳලා ඉවරලා ඔවුන් කාලයක් එකට බොහොම සුවදව සති දෙකක් තුනක් ගත කරලා ආපහු යාපනයට ගියා. යාපනයට ගිය අවස්ථාවේදී ඒ ගෙදර මේ රණ්ඩුවක්, රණ්ඩු සරුවලයක් ඇති වෙලා ඒ දරුවා පැනලා කොළඹට ආවා. බස් එකක නැගිලා යාපනේ ඉඳන්. ඇවිල්ලා හොයාගෙන ආපහු හෝමකම හිටපු ගෙදරට ගියා. ඒක ඒ පිළිබඳ පුවත්පත්වල වාර්තා ඇති වෙලා තිබුණා. එහෙමයි සංසිඳියාව ඇති විය යුත්තේ. ජාතිවාදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් සංසිඳියාවක් සහජීවනයක් කල්පවත්නා සාමයක් රටට ඇති වෙන්නේ නැහැ. මම කැමති කියවන්න මෙතන දිවයින පුවත්පතේ මුල් පිටුවේ තිබෙන 2019 ඔක්තෝබර් 21 වෙනිදා අපේක්ෂකයන්ට දුන් ඉල්ලීම් 13ටම ප්‍රතිචාරයක් නැත්තම් විගීගෙන් සුනිස් සුරේෂ්ගෙන් වෙනත් විකල්පයක්. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ජනාධිපති වර්ණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් වෙත භාර දෙන ලද කරුණු 13 ඇතුළත් ලිපියට කිසිවෙක් වූ පැහැදිලි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඊට වෙනත් විකල්පයක් අනුගමනය කළ යුතු බව දෙමළ දේශපාලන පක්ෂ දෙකක් තීරණය කොට තිබේ. දැන් මෙහෙම දේශපාලන පක්ෂයක් විසින් විශේෂයෙන් ආණ්ඩු පක්ෂ
මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
ආණ්ඩු පක්ෂයේ විසින් තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපේක්ෂකයෙක් දිනවීම සඳහා රටේ බෙදුම්වාදයේ ජාතිවාදයේ වර්ගවාදයේ අන්තවාදයේ ඇතිවෙන විදිය යෝජනාවලට එකඟ වෙනවා නම් අපි බොහොම පැහැදිලිව කියනවා අපේ පිළි අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසි විටකත් මේ රට කඩන්න බෙදන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු කොටස් අතර සමගිය නැති කරන්න මේ රට නැවත ලේවිලක් කරන්න අවශ්‍ය කිසිම පියවරක් ගැනීමට එකඟතාවයේ පළ නොකරන අතර අපේ රට කඩන් නැතුව බෙදන් නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජනයාට කැමැති තැනක ජීවත් වෙන්න ජීවනෝපාය සලස ගන්නට පුළුවන් මිනිස්යන් අතර උතුම් මනුස්සකම මත පදනම් වෙච්ච එක රටක් එක නීතියක් තුල මේ රට ගොඩනැගීම සඳහා නව නායකත්වයක් ලෙස දැක්මක් සහිත වැඩපිළිවෙලක් සහිත නායකයා ලෙස 16 වෙනිදා නියත වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීමෙන් ඒ ඕනෑම පාර්ශ්වයක තියෙන දුක්ගැනවිලි වලට සාධාරණ යුක්තිසහගත විසඳුම් ලබා දීමට අපේ ජනාධිපති ධූරයට පත් වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් ක්‍රියා කරනවායි කියන ටික සඳහන් කරමින් මගේ යෝජනාව මෙයින් අවසන්
කරනවා.
මුලාසනේ කාල්කර් සභා සභාපතිතුමනි කර බඳුරු නරේන්ද්‍ර මැතිතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරනවා. විශේෂයෙන්ම අන්තවාදී ජාතිවාදී බලවේගල වුවමනාව මත ඉදිරිපත් කරපු යෝජනාවලට එකඟතාවයේ දක්වමින් ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා වර්තමාන රජය කටයුතු කරන බව ඉතාම පැහැදිලියි. අවුරුදු 4 මාරක් තිස්සේ මේ ආණ්ඩුව රටේ ආර්ථිකය බංකොලොත් කරලා රටේ ජාතික ආරක්ෂාව විනාශ කරලා එවගේම මහපොළොව නුහුලන මහබැංකු හොරකම් වැනි අපරාධ කරමින් අවුරුදු 4 මාරක් 30 කළේ මේ අන්තවාදී ජාතිවාදී උවමනාවන් ඉෂ්ට කිරීම සඳහා මේ පාර්ලිමේන්තුව මෙහෙව්වා. මේ පාර්ලිමේන්තුව තුළ ඒකීයභාවය විනාශ කිරීමටත් එවගේම රට තුළ අන්තවාදීන්ගේ උවමනා ඉෂ්ට කිරීම සඳහා වූ ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් තමයි වසර 4 මාරක් තුළම කළේ. ඒ හදපු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේම දිගුවක් තමයි මේ දෙවිඩි ජාතික සන්ධාන ඉදිරිපත් කරලා තියෙන යෝජනා මාලාව. මම දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහය පළ කරලා තියෙනවා අදාළ දේශපාලන පක්ෂ. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මේ අන්තවාදී යෝජනාවලට මේ රටේ මහා සංඝරත්නයත් ඒ වගේම මේ රටේ බහුතර ජනතාවත් පහුගිය කාල පරිච්ඡේදය තුළම විරෝධය පළ කළා. හැබැයි අපි දන්නවා මේ සියල්ල කිරීමෙන් මේ සමස්ත පාවා දීම කරලා මේ රටට හතුරුකම කරලා එක්සත් ජාතික පක්ෂ බලයට පත් වෙච්ච හැම දවසෙම රටට මේ ද්‍රෝහි වැඩේ කළා, මේ උපන්න මව්බිමට මේ විනාශය කළා, පටු ඡන්ද බලාපොරොත්තුෙන් රට කරන්න පුළුවන් සියලුම පාවා දීම් එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුළම කළා. අදත් ඒ ඡන්ද ප්‍රමාණය බලාපොරොත්තුෙන් කටයුතු කරනවා. තමුන්නාසලාට උතුරෙන් හම්බෙයි, විශේෂයෙන් උතුරේ මධ්‍යස්ත ද්‍රවිඩ තරණය වෙනස් මත එකන්නේ අන්තවාදී ජාතිවාදී කල්ලිවල ඡන්ද ලක්ෂ 3ක් තමුන්නාසල ලබා ගැනීම මේ සියලු පාවාදීන් කරලා. හැබැයි අපි කියනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද ලක්ෂ 4ක් අරන් දීලා අපි පෙන්නනවා ජයග්‍රහණය මොකද්ද කියලා. වැඩි ඡන්ද ලක්ෂ 4ක් වැඩි ඡන්ද ලක්ෂ 4කින් පෙන්නනවා. එනිසා මේ අන්තවාදයට මේ ජාතිවාදයට එක්සත් ජාතික පක්ෂයේ මන් දන්නේ නැහැ මේ රටට ආදරය කරන මිනිස්සුට ඉන්න පුළුවන්ද කියලා. ඒ නිසා අද අන්තවාදී ජාතිවාදී කල්ලි කීපයක් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නායකින්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ නිසා පෞගිය හතර අවුරුදු හතර මාර තුල ක්‍රියාත්මක වෙච්ච ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පරාජය කරන්න අපිට පුළුවන් උනේ දින 51 ආණ්ඩුව. දින 51 ආණ්ඩුව නිසා. ඒ නිසා තමයි සමහර බටහිර රටවල් බය වෙලා තිබෙ දින 51 ආණ්ඩුවට. ඒවට විරුද්ධව මට මතකයි ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාව වෙලාවේදී අධිකරණයට ගියා, විශ්වාසභංග යෝජනාව ගෙනාවා. හැබැයි ඔවුන්ට මේ යෝජනාවලියම දිගුවක් වන ඉඩම් විශේෂ විධි විධාන පන්තර අධිකරණයට යන්න ජනතා විමුක්ති පෙරමුණට බෑ. ඒකට යන්නේ නැහැ. හැබැයි යනවා විශ්වාසභංගෙට බටහිර තානාපති කාර්යාල අත්පොල් සම්මැද්දේ සුමන්දිර මැතිතුමාගේ සමග එකතු වෙලා විශ්වාසභංගෙ බාර දෙනවා, අධිකරණයටත් යනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ආණ්ඩුව තකහණියේ කඩිමුඩියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකඟතාවයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඒ නිසා ද්‍රවිඩ ජාතික සන්ධාන ඉදිරිපත් කරන විශේෂයෙන්ම උතුරේ අන්තවාදී කණ්ඩායම් ඉදිරිපත් කරන යෝජනා ඉෂ්ට කිරීම සඳහා තමයි මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා කැබිනට් මණ්ඩලයේ අනුමැත දීමේ සහතිකය තුලින් මේ යෝජනා ව්‍යංගයෙන් ඍජුව එකඟ වීමක් තියෙනවා. මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ සඳහන් වෙනවා එකී ආර්ථික කොරිඩෝව ජනවාර්ගික ගැටලුව ඇති වූ නගර දක්වා පුළුල් කළ හැකි වේ. ජනවාර්ගික ගැටලු ඇති වූ නගර දක්වා පුළුල් කළ හැකි වේ. ඒ නිසා විදේශ මැදිහත්වීන්, විදේශ හමුදාමේ මැදිහත්වීන් සිදු කිරීම සඳහා වූ ක්‍රියාදාමය එය එකඟ වීම තමයි මේ යෝජනා 13ත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමත් එකට එක්ව සලකා බැලිය යුතුයි කියලා අපි දන්නවා. ඒ නිසාද පරාජයේ වියරුවෙන් බේරෙන්න රටට පුණුවන් සියලු ද්‍රෝහීකම් කරන්න මේ රටේ සමස්ත ජනයා, මේ රටේ බහුතර ජනයා, මේ රටේ ඉතිහාසය, මේ රටේ සංස්කෘතිය අනාදිමත් කාලයක් තිබ්බ ඒකීයභාවයේ මේ සියල්ල විනාශ කිරීමට මේ දේශද්‍රෝහී පාලකයෝ කටයුතු කරනවා. මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ පටන්ම ජිනීවා නුවරට ගිය දවස ඉඳන්ම මේ ද්‍රෝහී පාවාදීන් කර දේශද්‍රෝහීන්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන, මම දන්නේ ආත්මගරුත්වයක් තියෙන මේ මව්බිමට ආදරය කරන මිනිස්සු ඉන්න පුණුවන්ද කියන ප්‍රශ්නය මේ වගේ අන්තවාදී බලවේග වලින් එල්ලිලා අද ඇත්තටම එක්සත් ජාතික පක්ෂය කියන්නේ සුළු වර්ගිකයන්ගේ පක්ෂයක් කියලා. නැවත වතාවක් මම කියනවා අන්තවාදී පිරිස් කීපයක්, අන්තවාදී පිරිස් ටිකක් එක පැත්තකින් සහරාල්ල බෝම්බ පුපුරන කණ්ඩායම් අත්අඩංගුවට අරන් තියෙනවා, අනිත් පැත්තෙන් පැරණි කොටි නෂ්ටාවශේෂ ටික එක්සත් ජාතික පක්ෂය අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අර මේ රටේ දකුණේ උතුරු පළාතේ හැර අනිත් සියලු ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂයෙන් ලැබෙන්නේ 122%ට අඩු ඡන්ද ප්‍රමාණයක් ලියා ගන්න අද. ඒ නිසා මේ රටේ බහුතර සමස්ත ජනතාව මහ වේගයකින් බොහොම කනගාටුවෙන් සිටින්නේ. අපි දන්නවා මේ රටේ නීතියක් නැහැ, මේ රටේ විනයක් නැහැ, මේ රටේ නිශ්චිත පාලන යන්ත්‍රයක් නැහැ. අන්තවාදයේ පෝෂණය කිරීම සඳහා තමයි කටයුතු කරන්නේ. මේ රටේ සංස්කෘතික උරුමයන් එලිපිට විනාශ කරන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පරිවර්තන වෙලා තියෙන්නේ. අපි දන්නා කර සභාපතිතුමනි ලෝකයේ ඉතිහාස ලංකා ඉතිහාසයේ සියලු රජවරු යුද්ධයක් අවසාන වෙච්ච වෙලාවේ යහපැත්තේ හදනවා ඒ වෙනුවෙන් සිහිවටනයක්. ඒ නිසා තමයි දුටුගැමුණු රජුරෝ මිරසැටි හැදුවේ ජයකොන්ති තැන්පත් කරලා. ඒ වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රුවන්වැලිසෑය යහපැත්තේ සඳගිරිසෑය හදන්න පටන් ගත්තා. සඳගිරිසෑය හදනකොට ඒ ස්ථා අවශ්‍ය රම් බුදු පිළිමයන් නිර්මාණය කිරීම අවශ්‍ය වුණා. ඔබ සියලු දෙනා දන්නවා නීත්‍යානුකූල අනුමැතිය ඇතිව ඒ රන් බුදු පිළිමයට රත්තරන් ලබා දුන්න රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා සති ගණන් මාස ගණන් හිරේ. හැබැයි තමුන්නාසලා මේ රටේ කතෝලික ජනතාවගේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අප්‍රේල් 21 ඒ කතෝලික ජනතාව ඉලක්ක කරගෙන කරපු ඒ අන්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බෝම්බ හදන්න තඹ දුන්න ඉබ්‍රහීම්ව දවස් 3 නිදහස් කළා.
එනිසා මේ රටේ කතෝලික ජනතාවට තමුන්නාසලා පිළිබඳව තියෙන වෛරයක් ක්‍රෝධයක් ඉබ්‍රහීම් නානර දවස් 3යි අපදෙනවා හැබැයි චෛත්‍ය හදන්න ජයශ්‍රීමා බෝධින් වහන්සේ ආපැත්තේ චෛත්‍ය හදන්න රත්තරන් දුවීපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා එතුමට පැවරලා තියෙන ව්‍යවස්ථාපිත බලතල යටතේ ඒ එතුමව මාස්සුලා කිරේ තියෙනවා ඒ නිසා සාප කරනවා මේ රටේ මිනිස්සු මේ දහදුරා තිරිසන් ආණ්ඩුවට සහ මේ පාලකීන්ට ඒ නිසා අන්තවාදී හැමදාමත් පෝෂණය කරමින් ජාතික ආරක්ෂාව විනාශ කරමින් යනවා ඒ නිසා තමුන්ගේ පැවැත්ම සඳහා මේ රටට කරන්න පුළුවන් බරපතල හතුරුකම් ටික තියේ ඇල ඉරාක් යෝජනාවේදී සිද්ධ කළා ඒ යෝජනාව දිගින් දිගටම උතුරේ අන්තවාදී කල්ලි කණ්ඩායම් වල උවමනාව සඳහා අපේ රටේ අභිමානයේ සියල්ල කෙලසුවා ඒ කෙලසීමේ අවස්ථාව අපේ රටේ සමහර මැති ඇමතිවරු තමුන්නාසලා ජනාධිපතිවරයා නොදැන ඉතිහාසයේ වෙන ගිවිසුම් වලට අස්සම් කළා සටන් විරාම ගිවිසුමට අස්සම් කරනකොට හිටපු ජනාධිපතිතුමිය දන්නේ වර්තමාන ජිනීවා යෝජනාවලිය අස්සම් කරනකොට වර්තමාන ජනාධිපති ඒක දන්නේ නැහැ ඒ වගේ තමයි මේ වර්තමාන ජනාධිපති සහ සමහර ඇමතිවරු විරුද්ධදී මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකට කැබිනට් අනුමැතිය ලබා ගන්නවා
එනිසා
මේ ආණ්ඩුව ගමන් කරන්න ඉතිහාසයේ පටන්ම මේ කුමන්ත්‍රකාරී විදියට අපේ රට සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම කෙනෙකුට ඕනෑම භූමියක නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරලා තියෙන්නේ හැබැයි ඔබතුමාලා දන්නවා 2017 වර්ෂයේ වන විට අපේ රට ආපු අනවසර සංක්‍රමණිකයෝ 14,000ක් ඉන් 9,800ක් වීසා රහිතව හොරෙන් හැංගිලා ඉන්නවා හැබැයි ඒවට නීති නෑ 2017
කන්ටිනියු කතා කරන්න පුළුවන් වෙලා
තියෙනවා 2017 ඒ වගේම 2017 අංක 17 දරන විනිමය පනත සංශෝධනය කළා රවි කරුණානායකලාට නිදහස් වෙන්න තමයි විනිමය පාලන පනත ගෙනාවේ ඒ පනත නිසා අපි දන්නවා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අන්තවාදී තස්සවාදී කල්ලි වල ගිනුම් වලට ආවා සහරාල්ලා ගිනුම් වලට ආවා හැබැයි තමුන්නාන්සලා ඒව ගැන පරීක්ෂණ කරේ නැහැ අපි දන්නවා සහරාල්ලාගේ ගිනුම් වලට සල්ලි ආපු ඇති හිස්බුල්ලා සරසවියට 2017 කෝටි 440ක් ලැබෙනවා මහ බැංකු අධිපතිතුමා කියනවා අපිට පරීක්ෂණයක් කරන්න විදියක් නැහැ විනිමය පාලන නීති නිසා මේ ආණ්ඩුව කරපු දේශද්‍රෝහි කටයුතු නිසා ඒ විතරක් නෙමෙයි උතුරේ අන්තවාදීන් පෝෂණය කරන්නත් විදේශ මුදල් ලැබෙනවා බර්නස් අයිරිස් නුවර ආජන්ටිනාවේ පැවති සමුළුවේදී ඔබතුමාලගේ මහ බැංකු වාර්තාව කියන්නේ මහ බැංකු වාර්තාව බලන්න බර්නස් අයිරිස් නුවර දී තිබ්බ සමුළුවේදී අපේ රට අන්තවාදයට තස්සවාදයට මුදල් ලැබීම අතින් ඉහළම රටක් නිසා අපේ රට අසාධු ලේඛනයට ඇතුළත් කළා ඒ නිසා අපි ගිනිගත් දේශයක ඉන්නේ හැමදාම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඉන්න හැම වෙලාවෙම මේ ද්‍රෝහිකම මේ වගේ රටට කරනවා මගේ රටේ ද්‍රෝහිකම හැමදාම මේ එක්සත් ජාතික පක්ෂේ කරනවා මේ අවනඩුව තමයි අපිට කියන්න තියෙන්නේ ඒ නිසා අපි ඉඳි මේ පාර්ලිමේන්තුවේ තව ඕනනම් දවස් කීපයක් ඉඳි එතරින් යාට අපිට දේශපාලනය කරන්න පුළුවන් නොකරන්න පුළුවන් හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉඳන් ඉන්න මිනිස්සු අද අන්තවාදී කීප දෙනෙකුට නැට වෙනවා ඩීඑස් සේනානායක හදපු එක්සත් ජාතික පක්ෂයේ ලැජ්ජ වෙන්න ඕනේ අන්තවාදීන්ට ඕන විදියට නැට වෙනවට ඡන්ද ටිකක් ගන්න මාතෘභූමිය අන්තවාදී ඉල්ලීම් වලට එකඟ වෙන කුහක ප්‍රතිපත්තියෙන් ඈත් නොවන තාක්කල් එක්සත් ජාතික පක්ෂයට පැවැත්මක් ඇත්තේ නැහැ ඒ නිසා එක පැත්තකින් අපේ භූමි ප්‍රදේශය අත්පත් කරගැනීමේ සිටනවා සංක්‍රමණිකයින් එක පැත්තකින් පැමිණෙනවා අනිත් පැත්තේ මූල්‍ය රීති රෙගුලාසි ඉවත් කිරීම පදනම් කරගෙන විනිමය නීති ලිහිල් කිරීම මත අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට ගිණුම් වලට මුදල් දෙනවා ඉතින් ඒ නිසා කොහෙද මේ රටේ නීතිය කොතනද මේ රටේ නීතිය කාටද මේවා කියන්නේ මේ පාර්ලිමේන්තුවරද කියන්නේ අපි මේක ග්‍රහණය කරන් ඉන්නේ කවුද පෞගිය කාල පරිච්ඡේදයේ පුරාම මේ උපක්‍රම ගෙනිච්චා ව්‍යවස්ථා දායක සභාව හැසිරුවේ කවුද කාට ඕන විදියටද ඒ නිසා මේ අන්තවාදීන්ට අවශ්‍ය පරිදි තමයි රටේ සියරුම පද්ධතීන් වෙනස් කළේ බිලිගත්තේ ඒ නිසා තමයි අද නීති විරෝධී මූල්‍ය අපරාධ කොට්ටාසය පිළිබඳ නඩු ඉදිරිපත් වෙලා තියෙනවා තීන්දුව දීලා නැහැ දැන් අර බල්ල මල්ලෙන් එළියට පයින්නවා වගේ තමුන්නාසලා සුවාදීනයි කියලා කියපු පරසක්කොළ ගහපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැටුප් වැඩි කරලා තමුන්නාසලා පූජනීය තත්ත්වයට පත් කළා. හැබැයි තමුන්නාසලාගේ ආත්මගරුත්වය කෙලසුවා. ආත්මගරුත්වය කෙලසුවා. අර්ජුන මහේන්ද්‍රන්, රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, චම්පික රණවක, අණ්ඩ කුමාර් දිසානායක එකතු වෙලා තමයි උපදෙස් තුනේ දූෂණ විරෝධී කොමිසමේ ඉඳගෙන අපේ රටේ සමහර තැනත්තන්ට විරුද්ධව දේශපාලන පලි ගැනීම මත වෛරය මත නඩු පවරන්න. ඒ නිසා මේ නඩු පැවරීම අවශ්‍යනේ සුමන්දිර මන්ත්‍රීතුමාට. සුමන්දිර මන්ත්‍රීතුමාට අවශ්‍යයි. ද්‍රවිඩ ජාති සන්ධානට අවශ්‍යයි. ඔවුන්ට වාඩුවක් තියනවා ගන්න. ඒ යුද්ධේ නිම කරපු රණවිරුවන්ට විරුද්ධව, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව, මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව ඒ වාඩුව තමයි ගන්නෙ. හැබැයි ඒ වාඩුව ගන්න මේ රටේ මේ මහ පොළොවේ උපන්න මේ මහ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අන්තවාදයට, ජාතිවාදී කල්ලියක ග්‍රහණයට එක්සත් ජාතික පක්ෂේ නතුණාට මේ රටේ මේ මාතෘභූමියට ආදරය කරන සියලු දෙනා මේ වගේ කොන්දේසි ඉදිරිපත් කරනවා නම්, මේ වගේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වගේ මේ රට හානිකර ගිවිසුම් ඇති කරනවා නම්, අන්තවාදී බලවේගවලට අවශ්‍ය පරිදි නීති සකසනවා නම්, මේ පාර්ලිමේන්තුව ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ සලසනවා නම්, ඒ අන්තවාදී යෝජනා අරමුණු කරගෙන නම් පාර්ලිමේන්තුව පහුගිය අවුරුදු 4 කළේ, නීති සම්පාදනය කළේ, වැඩපිළිවෙළවල් ගෙනිච්චේ. එහෙනම් මේ රට යන කල්දසා මොකද්ද? ඒ නිසා මේක මේ රටේ ජනතාව තේරුම් අරන් ඉවරයි. ඒක නිසා අපේ රටේ ජනයා අද තීරණය කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ දැවැන්තම පරාජය ඉල්ල කරන්න. ඒසා රටේ ජනයා පෙළ ගැහලා ඉන්න කියන මතක් කිරීම කරමින් ඔබතුමන්ට ස්තුතිවන්ත වෙන්න යන වෙනවා.